ਮੈਂ ਸਾਜਿਦ ਪ੍ਰੇਮਦਾਸ ਮਿੱਤੂ
ਗਰੂ ਨਿਯੋਜ ਕਥਾਨਾਇਕ ਤੁਮਾਨੀ ਤੁਮਨੀ ਸਹਸਮ ਪਿਛੇ ਵਾਚਾ ਅਨੱਤ ਪਦ ਸੰਹਿਤਾ ਏਕੰ ਅੱਤ ਪਦੰ ਸੇਯੋ ਯੰਗ ਸੁੱਤਾ ਉਪਸੰਪਤੀ ਅਯਹਪਤ ਪਿਨਿਸ ਹੇਤੁਵਨ ਵਚਨ ਦਹਸਕਟ ਵੈਡਿਯ ਯਹਪਤ ਉਦਾਵੇਨ ਇੱਕ ਵਚਨ ਮਾਲਾਵਕ ਵਟਿਨਾ ਕਮੀ ਨਿਹਲਾਈ ਕੇਲਾ ਧੰਮ ਪਦੇ ਸੰਧਾਨ ਵੇਨ ਇਹ ਧੰਮ ਪਦੇ ਸੰਧਾਨੂ ਉਤੁਮ ਸੰਕਲਪੇ ਕੇਂਦ੍ਰ ਕਰਗਾਨਿਵਿਨ ਨਿਵਾਸ ਇਦਿਕੀਰੀ ਮਮਾਤ್ਯਾਂਸ਼ੇ ਕ੍ਰਿਯਾਤ್ਮਕ ਕਰਨ ਜਾਤਿਕ ਨਿਵਾਸ ਸੰਵਰਧਨ ਵੈਡਸਟਹਾਨ ਪਿਰਿਬੰਧਵ ਅਦ ਮਮ ਪਵਿੱਤ੍ರ ਪਿਰਿਸਿੰਧੂ ਇਦ੍ರಿಪತ್ ಕಿರೀಮಕ್ ಕರನ್ನಟ ಬಲಾಪುರುತ್ತು ವೇನು ಕರು ನಿಯೋಜ್ಯ ಕಥಾನಾಯಕತುಮನಿ 2016 ಅಪ ಅಮಾತ್ಯಾಂಶ ಐತಿಹಾಸಿಕ ವೆಳಪಿಲಿವೆಲಕ್ ನಿರ್ಮಾಣೇ ಕರ ಮೆತೆಕ್ ಮ್ಯಾತ ಇತಿಹಾಸೇ ನಿವಾಸ ವೆಡಸಟಹನ ಕ್ರಿಯಾತ್ಮಕ ಉನೆ පැහැදිලි ඉලක්කයක් නොමැතිව මෑත කාලයේ නිවාස හා ඉදිකිරි මමාත්‍යංශයේ දැනගෙන හිටියේ නැහැ රටේ නිවාස අවශ්‍යතාවය 2015 යහපාලන රජයේ බලයට පත් වෙලා 2016 වසරේ අපිට පුළුවන්කම ලැබුණා පැහැදිලි දත්ත කරුණු කාරණා සහිතව මෙන්න මේ සංගණනය ශක්තිමත් ක්‍රියාත්මක කළා මේ සංගණනයේ හරහා අපි ලබාගත්තු තොරතුරු දිහා බැලුවහම එක පැත්තකින් විශ්මය ජනකයි තවත් පැත්තකින් දැඩි කනගාටුවට කාරණාව ප්‍රධානතම කරුණ හැටියට මට ඉදිරිපත් කරන්නට පුළුවන් මේ සංගණනය තුළ තිබෙන අපේ රටේ පවුල් ලක්ෂ 25ක් අද නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින. කපරාදු නොකරපු නිවාස තියෙනවා 840,000. තහඩු සෙවිලි කරපු නිවාස තියෙනවා 442,000. නිවසක් නැති ඉඩමක් නැති පවුල් ඉන්නවා 216,000. තාවකාලික නිවෙස්වල ජීවත් වෙනවා 278,000. කවුරු මොන පුරසාරම් දෙලුවත් පහුගිය කාලේ රටේ සිදුවුණු සංවර්ධනය පිළිබඳව යථාර්ථයක් හැටියට අපිට අවබෝධ කරගන්න සිදුවෙලා තිබෙනවා. අපේ රටේ මේ මොහොතේ නිවාස ප්‍රශ්නෙන් පවුල් ලක්ෂ 25ක් දුක් විඳිනවා. පවුල් ලක්ෂ 25ක් අනාථ භාවයට පත් වෙලා තිබේ. පවුල් ලක්ෂ 25ක් ඒ නිවසක් නොමැති පීඩනයෙන් ලත වෙනවා. විශේෂයෙන්ම මේ කාලවකවානු තුළදී අපි අලුත් ජාතික නිවාස ප්‍රතිපත්තියක් නිර්මාණය කරා. යුගයට ඔබිනාකාරයේ ශක්තිමත් නිවාස ප්‍රතිපත්තියක් ජනතාවගේ නිවාස ප්‍රශ්නයට ඍජු විසඳුම් ලබා දෙන ප්‍රතිපත්තියක් ජනතා සහභාගිත්වය තුළින් නිවාස ප්‍රශ්නය විසඳෙන ප්‍රතිපත්තියක් අද අපි එළි දක්වලා ඉදිරියේදී කැබිනට් අනුමැතිය තකා එය යෝජනා කරලා ඒ අනුමැතියත් සමග අපේ දැවැන්ත නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. දැන් විශේෂයෙන්ම පහුගිය කාලයත් යහපාලනේ වසර 3ක් දිහා බැලුවහම අපේ රජය නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා සුවිශාල ආයෝජනයක් කරලා තිබෙනවා. 2010 2014 කියන කාලවකවානුව තුලදී නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ඒ කාලෙටම වෙන් වුණේ 156,290ක්. නමුත් අපේ මේ කෙටි වසර තුනක කාලය තුළ අපි ලක්ෂ දාහද්දාස් සමාවෙන්න ලක්ෂ එක් ලක්ෂ හැත්ත පන්දාස් හතලිස් එකක් අපි නිවාස ප්‍රශ්නය වෙනුවෙන් ආයෝජනය කරලා තිබෙන. පහුගිය කාලයේ 2010 2014 තුළ ලක්ෂ 56290යි. මේ අවුරුදු තුනට ලක්ෂ 175041යි. වෙනත් වචනයකින් කියනවා නම් තුන් ගුණයකින් අපි නිවාස ප්‍රශ්නේ විසඳීම සඳහා මුදල් කැප කරලා තිබෙනවා අපේ යහපාලන රජය. එපමණක් නොවේ අද වන විට අපි උදාගම්මාන වැඩසටහන ශ්‍රේෂ්ඨ උසස් ඉලක්ක කරා යමින් තිබෙනවයි කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම අපි ඉලක්ක කරගෙන තිබුණා දැවැන්ත උදාගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. එහිදී අපි මුළු රටටම ප්‍රකාශ කරා 2017 අග වෙන විට ගම්මාන 500කුත් 2020 වෙන විට තවත් ගම්මාන 2000ක්. ඒ කියන්නේ අමතර ගම්මාන 2000කුත් සමග මුළුමනින්ම ගත් කල උදා ගම්මාන 2500ක් අපේ රටේ ආදරණීය ජනතාව වෙත පූජා කරනවයි කියන ඒ ප්‍රතිඥාව මත මම සතුටින් කියන්නට කැමති මේ අවුරුද්ද අවසන් වන්නටත් පෙර අද අපි මේ කතා කරන මොහොත වන විට අපේ රටේ උදාගම්මාන 504ක් මේ වන විටත් ඉදිකෙරමින් පවතිනවයි කියන සුභ ආරංචිය මම මේ උත්තරීතර සභාවට ලබා දෙනවා. අපි එතනින් නතර වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වැඩි වැඩියෙන් උදාගම්මාන නිර්මාණය කරා. අපේ ඉලක්කය 2020 වෙන විට උදාගම්මාන 2500යි. අපේ උත්සාහය ඒටත් වැඩිය වැඩි ප්‍රමාණයක් කරන්නට පුළුවන් නම් ඒ යුතුකමත් අපේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරා. අපේ මේ වැඩසටහන තුළ මේ වන විට අපි නිවෙස් කපරාදු නොකරපු පවුල් ලක්ෂයකට අපි ආධාර උපකාර කරලා තිබෙනවා. මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 944ක් මූල්‍යමය වශයෙන් ආයෝජනය කරලා තිබෙනවා. ඒ වගේම අපේ උදා ගම්මාන වැඩසටහනට අමතරව උදා කළ ගම්මාන වැඩසටහන තුලින් අපි නිවාස 2020ක වැඩ කටයුතු අපි මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. උදා ගම්මාන වලට අමතරව අපි මේ උදා කළ ගම්මාන නිර්මාණය කිරීමේදී අපි අංග සම්පූර්ණව රුපියල් ලක්ෂ 2630ක මූල්‍ය ආයෝජනයක් ඉෂ්ට කරලා තිබෙනවා කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම එක ස්ථානයක කේන්ද්‍රගත වුණු නිවාස ප්‍රශ්නවලට අමතරව විසිරිච්ච නිවාසවල ගැටලුවත් විසඳන්නට අපි ලොකු ආයෝජනයක් රජයක් හැටියට කරලා තිබෙනවා. කපරාදු නොකරපු නිවාස ලක්ෂයක් ගොඩනගනවා වගේම විසිරි නිවාස ණය වැඩසටහන යටතේ තවත් නිවාස ලක්ෂයක් වෙනුවෙන් ලක්ෂ 92460ක් අපි රජයක් හැටියට කැප කරලා තිබෙනවායි කියන එක ඉතාමත්ම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි උතුරු බල ප්‍රදේශයේ නිවාස සහ නිවාස ප්‍රශ්නය බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම කුරිරු යුද්ධය නිසා, කුරිරු කොටි ත්‍රස්තවාදය නිසා නිවාස අහිමි වුණු ජනයා උතුරු කරේ එමටයි. විශේෂයෙන්ම උතුරු බල ප්‍රදේශයේ අපි 2017 වසරේ උදා ගම්මාන ආදර්ශ ගම්මාන 49ක් නිර්මාණය කරලා අපි පවුල් 2500කට වැඩි ප්‍රමාණයකට සෙවන ලබා දීමේ වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා පමණක් නොවේ, 2018 වසරේ තවත් රුපියල් 130,000ක් උතුරේ නිවාස ප්‍රශ්නය වෙනුවෙන් ලබන වසරේ කැප කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටෙන් ප්‍රකාශ කර සිටිනවා. ඒ උතුරු ප්‍රදේශයේ මේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අපි ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව රටේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සේම උතුරු කරේ නිවාස වැඩසටහනත් අපි ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා අවතැන් වුණු සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ඒ හැම ජාතියකටම අයිති ජන කොට්ටාසන් වලට නිවාස ලබාදීමේ විශේෂිත වූ වැඩසටහනේ වවුනියාව බෝගස්වැව ගම්බල ප්‍රදේශයේ පවුල් දහසකට සෙවන සපයන්නට අපි කටයුතු කරලා තිබෙනවා. එපමණක් නොවෙයි බෝගස්වැව ප්‍රදේශයේ වගේම වැලියෝය බල ප්‍රදේශයේ අපි උදා ගම්මාන සහ උදා කළ ගම්මාන 18ක් නිර්මාණය කරලා පවුල් දහසකට ඒ නිවාස ශක්තිය ලබා දෙන්නට අපි කටයුතු කරලා තිබෙනවා. උතුරු බල ප්‍රදේශයේ ඒ නිවාස ආයෝජනයට අමතරව අපි නැගෙනහිර කේන්ද්ර කරගෙන මඩකලපුව දිස්ත්‍රික්කෙත් අපි රුපියල් 150,000ක් ආයෝජනය කරලා අපි උදා ගම්මාන 35ක වැඩ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් යනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් පැහැදිලි අවධානය යොමු වෙලා තිබෙනවා වකුගඩු රෝගෙන් පීඩාවට පත්වුණු ප්‍රජාවට. අද අපි මේ වන විට වකුගඩු රෝගෙන් පීඩාවට පත්වුණු පවුල් 1756කගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට රුපියල් 150,000ක් කැප කරලා තිබෙනවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් හැටියට 2017 වසර දුගී දුප්පත්කම තුරන් කරලීමේ වසර හැටියට නිර්මාණය වුණු අවස්ථාවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ශක්තිය තුළ අපි අතිගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති දුප්පත්කම තුරන් කරලීමේ ව්‍යාපාරයේ රටේම පෙරමග ගමන්කරුවා හැටියට අපේ අමාත්‍යංශය ග්‍රාම ශක්ති ගම්මාන 51ක් මේ වන විට නිවාස 1378ක් ඉදිකිරීම වෙනුවෙන් අපි ග්‍රාම ශක්ති උදාගම්මාන වැඩසටහනක් අපේ ජාතික නිවාස වැඩසටහනට එකතු කරලා තිබෙනවායි කියන එක මම බොහොම සතුටින් ප්‍රකාශ කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ නිවාස වැඩසටහන සම්ප්‍රදානුකූල රාමුවකට කොටුණු වැඩසටහනක් නෙවෙයි. අපේ නිවාස වැඩසටහන අයවැයෙන් ලබා දෙන මූල්‍යාධාරවලට පමණක් සීමා වුණු වැඩසටහනක් නොවේ. අපේ යහපාලන රජය පහුගිය කාලේ වගේ රාමුවකට කොටු වෙලා නිවාස ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකොට මුදල් නැත, සම්පත් නැත, මහා භාණ්ඩාගාරයේ සල්ලි නැතේ කියන ඒ සුපුරුදු ගතානුගතික පිළිතුරට කොටු වෙන්නේ නැතුව අපි විදේශ ආධාර ලබාගෙනත් අපේ උදා ගම්මාන වැඩසටහන ශක්තිමත් කරනවා. මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම ඉන්දීය අග්‍රමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. අපේ රටේ නිවාස වැඩසටහන ශක්තිමත් කිරීම උදෙසා විශේෂයෙන්ම ග්‍රාම ශක්ති දුප්පත්කම තුරන් කරලීමේ නිවාස වැඩසටහන වෙනුවෙන් ඉන්දිය රජයෙන් උදා ගම්මාන 50ක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 6000ක් අපේ නිවාස වැඩසටහනට ලබා දීලා තිබෙනවා කියන එක මම මතක් කර සිටින්නේ ඉතාමත්ම ආඩම්බරේ. ඒ වගේම සෙවන අරමුදල හරහා අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා තවත් පවුල් 4000කට ආධාර උපකාර කරන්න. මම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා ඇමතිවරයෙක් හැටියට මට ලැබෙන සියලුම වේතන, මට ලැබෙන නිල නිවස, මට ලැබෙන නිල වාහනය, ඒ හැම දෙයක්ම කැප කරලා හැම මාසෙකම සෙවන අරමුදලට ඒ මුදල තැන්පත් කරලා මේ රටේ දුක් විඳින ජනතාවගේ හිසට වහලක්, හිතට නිවනක් ලබා දෙන්නට සෙවන අරමුදල හරහා අපි මේ වන විට මුළු රටේම පවුල් 4000කට ආධාර උපකාර කරලා තිබෙනවා කියන එක මම සතුටින් මතක් කරනවා. ඒ වගේම අපි ක්‍රියාත්මක කරන සම්පත් සෙවන වැඩසටහන තුලින් තවත් පවුල් 7500කට අපි ආධාර උපකාර කරනවා. අපි මේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ රජයේ මුදල් වලින්, රාජ්‍ය සම්පත් වලින්, භාණ්ඩාගාරයේ අරමුදල් වලින්. මේ රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල, රාජ්‍ය ඉපැයීම, රාජ්‍ය අරමුදල් එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ පුද්ගලික බූදලයක් නෙවෙයි. මේවා රටේම සල්ලි. මේ රටේම සල්ලි අපි ඉතාමත්ම සහන පොලී ණයක් හැටියට රටේ ප්‍රජාවට ලබා දෙනකොට අපි බලාපොරොත්තු වෙනව රජයක් හැටියට ගන්න හැම ණයක්ම පියවන්නට ඕන. ණය වාරික කපා හරිනවා, පොලිය කපා හරිනවා, ඡන්ද වෙනුවෙන් ණය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි කියන ඒ වචන මාලාව අපි සංවර්ධන දේශපාලන ශබ්දකෝෂෙන් ඉවත් කරලා පැහැදිලිවම ණය ලබා දීලා නිවසක් හැදෙනකොට ආපහු අය කරගන්න ණයෙන් තවත් නිවසක් තැනීමයි අපේ අරමුණ. ඒ මන්ද අපිට ලැබුණු දායාදය මීට වසර 3කට පෙර වෙන මොනවත් නෙමෙයි. මේ රටේ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍රශ්නෙන් පීඩණයට ලක්වුණු කොට්ටාසයක් හැටියට නිර්මාණය කරලයි අපිට මේ දෙපැත්තෙන්ම හැම පැත්තෙන්ම පත්තු වෙන මේ රාජ්‍ය බලය කියන විලක්කුව අපිට ලැබුණේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි. ඒ නිසා සම්පත් සෙවන වැඩසටහනෙන් පවුල් 7500ක් ශක්තිමත් කරන්නට අපි රජයක් හැටියට කැප වෙනවායි කියන එක මම සතුටින් මතක් කරනවා. ඒ වගේම අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට විශේෂයෙන්ම නිවසක හිමිකම ඔප්පු ලබා දීලා, බදු ඔප්පු ලබා දීලා, හිමිකම් පත්‍ර ලබා දීලා මේ වන විට යහපාලන රජය ගෙවල් හදනවා වගේම හදපු ගෙවල් වල අයිතිය පවුල් 15000කට ලබා දීලා තිබෙනවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් මතක් කරන්නට ඕන. ඒ වගේම ඉන්දියානු රජයේ මූල්‍යාධාර ලබාගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ අපි වතු ශේෂ්ත්‍රයේ ජන ප්‍රජාවටත් නිවාස වැඩසටහන් දියත් කරලා මේ වන විට පළමු අදියරේ නිවාස 125කුත් දෙවැනි අදියරේ තවත් නිවාස 300කුත් ස්ථාපනය කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිවාස ශේෂ්ත්‍රයට අමතරව ඉදිකිරීම් ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට අපි වැඩසටහන් ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ ශිල්පීය ඌනතාවය මගහරවා ගැනීම සඳහා අපි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හරහා ශිල්ප සවිය වැඩසටහන තුලින් රුපියල් ලක්ෂ 5940ක් ආයෝජනය කරලා අපේ රටේ නුපුහුණු ශ්‍රමිකයින් 11800ක් පුහුණු ශ්‍රමිකයින් බවට පත් කරන්නට ඒ දැවැන්ත කැපකිරීම කරලා තිබෙනවා. ඒ වගේම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙහෙයුම් ශිල්පීන්ගේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ගල්කුළුමට සීමා වෙලා තිබුණු මධ්‍යස්ථානය රට පුරාවටම ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල අපි තිස්සමහාරාම වීරවිල දෙවැනි මධ්‍යස්ථානය ආරම්භ කරලා 2018 වසරේ රට පුරාවටම තවත් මධ්‍යස්ථාන ගණනාවක් ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සිට්‍රක් ආයතනය ඉදිකිරීම් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය යාන්ත්‍රික කාර්මික ශිල්පීන් නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානය අපි මේ වසර තුළ යාන්ත්‍රිකින් එකසිය විස්සක් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්ම කරලා තිබෙනවා ගිය වසරට වැඩිය දෙගුණයක ප්‍රතිඵලයක් අපි ලබලා තිබෙනවා කියන එක මම ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අපේ රටදෑය බේරගත්ත රණවිරු ප්‍රජාව රටේ ඒකීය භාවයේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ දේශපාලන නිදහස ස්ථාපනය කරන්නට අපකැප වුණු අපේ මාතෘභූමියේ වීරෝදාර රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අමාත්‍යංශය ඒ වගේම රණවිරු අධිකාරියක් නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයත් ඒකාබද්ධව මේ වසරේ ලක්ෂ 1500ක් ආයෝජනය කරලා විරු සුමිතුරු නිවාස වැඩසටහන යථාර්ථයක් බවට පත් කරන්නට අපි කටයුතු කරලා තිබෙනවා කියන එක මේ අවස්ථාවේ සතුටින් මතක් කරනවා. පහුගිය මහමැතිවරණයේදී ගරු අග්‍රාමාත්‍යතුමා රටට ඉදිරිපත් කරා වැදගත් පොරොන්දුවක්. ඒ පොරොන්දුව තමයි මේ රටේ මධ්‍යම පාන්තික පවුල් ලක්ෂ 5කට සහන ක්‍රමයකට සහන මිලකට නිවාස ලබා දීමේ මධ්‍යම පාන්තික නිවාස වැඩසටහන. ඒ හරහා පානදුර සීබ්‍රීස් නිවාස යෝජනා ක්‍රමය ඒ වගේම හෝමාගම ග්‍රීන් වැලි යෝජනා ක්‍රමය ඒ වගේම රාගම ලාවන්‍යා හයිට්ස් යෝජනා ක්‍රමය ඒ වගේම හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ් යෝජනා ක්‍රම අද මුල් ගල් තියලා වැඩ පටන් අරගෙන අද ඉතාමත්ම සීග්‍රෙන් ඒ වැඩ කටයුතු සම්පූර්ණ වෙමින් යනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි කාලවකවානුව තුළ කුණ්ඩසාලේ ස්කාගාරවත්ත බල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන තවත් නිවාස 284ක් ඒ වගේම යක්කල වැරැල්ලවත්ත ඒ භූමිය කේන්ද්‍ර කරගෙන තවත් 560කට මධ්‍යම පාන්තික නිවාස ලබා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ උත්සාහය වුණේ මේ නිවාස ලබා දීමේදී ලක්ෂ 50ක් වැනි මුදලකට ඒ මධ්‍යම පන්තියට ඒ නිවාස ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඒ ලක්ෂ 50ක අරමුදල් ණය මුදල් හැටියට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් විශේෂ වාහකයක් නිර්මාණය කරලා 107 පොලියට ඒ වැඩසටහන නිර්මාණය කර තිබූ මොහොතක මම සතුටින් මතක් කරනවා ගරු මුදල් ඇමතිතුමාගේ ශක්තිය තුළ 2018 තුළ ඒ ණය වැඩසටහනත් අපේ මධ්‍යම පාන්තික ප්‍රජාවට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් මතක් කර සිටිනවා. ඒ වගේම අපේ නගමු පුරවර වැඩසටහන හරහා ඉදිවුණු නිවාස යෝජනා ක්‍රම පිළිසකර කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සොඳුරු පියස නමින් නව නිවාස වැඩසටහනක් ආරම්භ කරලා අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. සොඳුරු පියස නිවාස වැඩසටහන රටේ නිවාස සංවර්ධනයේ නිවාසකරණයේ වැදගත් ඉදිරි පියවරක් තබන නිවාස වැඩසටහනක් හැටියට විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළ ලංකා බැංකුවත් ජාතික ඉදිරි කිරීමේ බැංකුවත් සම්බන්ධ කරගෙන 106.54ක් වැනි සුළු පොලියකට නිවාස ණය රුපියල් ලක්ෂ 2 දක්වා ලබා දීමේ වැඩසටහන අද අපි පවුල් 1500කට ආසන්න ප්‍රමාණයකට ලබා දීලා මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ලක්ෂ 2898ක අරමුදල් ප්‍රමාණයක් අපි ආයෝජනය කරලා තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් මතක් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ගරු අග්‍රාමාත්‍යතුමාගේ යවුන්පුර සංකල්පයේ යවුන්පුර වැඩසටහනට සමගාමීව යවුන පරපුර වෙනුවෙනුත් උදාගම්මාන නිර්මාණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරලා තිබෙනවා. අපි දමුල්ලේ පැවැත්වුණු මේ රජයේ වර්තමාන රජයේ ක්‍රියාත්මක කරපු පළවෙනි යෞවුන්පුර වැඩසටහනත් සමග රන්තුරුණුගම ගම්මානය ඉදි කරලා අපි ජනතා අයිතියට පත් කරා. ඒ වගේම දෙවැනි යෞවුන්පුර වැඩසටහන ක්‍රියාත්මක වුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෞවුන්පුර වැඩසටහනට සමගාමීව එකමුතුගම උදා ගම්මානය ඉදි කරමින් යනවායි කියන එක මම සතුටින් මතක් කරනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රවෝදාගම ගම්මානයත් යෞවුන්පුර ගම්මාන හැටියට නම් කරලා අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම ජන සමාජයේ අසරණම කොට්ටාසක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන් දෘශ්‍යාබාධිත ජනපරපුර. මට මතකයි දිවංගත මගේ දයාබර පියාණන් දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් කටාන මැතිවරණ කොට්ටාසේ නයනා ලෝකගම නමින් උදා ගම්මානයක් නිර්මාණය කරා. ඒ අඩිපාරේ යමින් දෘශ්‍යාබාධිත ජනතාවගේ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන අපි තිස්සමහාරාම බල ප්‍රදේශයේ සිය නෙතුගම කියන ගම්මානය දෘශ්‍යාබාධිත පවුල් 29ක් වෙනුවෙන් ආරම්භ කරලා මෙවන් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් උදා ගම්මාන දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරන්නට අපි රජයක් හැටියට කටයුතු කරනවා කියන එක මම ඉතාමත්ම සතුටින් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරන මේ විවාදය තුළ මම හැම විටම උත්සාහ ගන්නේ යථාර්ථවාදීව, සත්‍යවාදීව, ඒ වගේම ධනාත්මකව ගුණාත්මකව මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නටයි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නමුත් ඉතිහාසයේ දිහා බලලා අපි කිසිම පුද්ගලෙක් විවේචනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. හැබැයි විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන කරුණු කාරණා සියල්ලකටම අපි පිළිතුරු ලබා දෙන්නට බැඳී සිටිනවයි කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කිසිම පැකිලීමකින් තොරව ඍජුවම ඕනෑම ප්‍රශ්නයකට ඕනම කුතුහලයකට ගෙනදෙන කාරණාවක් පිළිබඳව ඍජුවම මේ අමාත්‍යංශය පිළිතුරු දෙන්නට ලෑස්ති කියන එක මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය යහපාලන රජයේ පිවිතුරු භාවය රකින අමාත්‍යංශයක්, පිරිසිදු භාවය රකින අමාත්‍යංශයක්. අපේ පිරිසිදු අතිගරු ජනාධිපතිතුමත්, අපේ පවිත්‍ර පිරිසිදු ගරු අග්‍රාමාත්‍යතුමත් එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ යහපාලනයක් බිහි කරන්නට පුරෝගාමීව කටයුතු කරන අවස්ථාවේ ඒ ජනතාව ලබා දුන්නු ඒ පිරිසිදු වරම, ඒ පිරිසිදු කැපකිරීම, ඒ පිරිසිදු බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සුරකිමින් අපේ අමාත්‍යංශය පිරිසිදු ජනතා සේවාවක්, සත්‍යවාදී ජනතා සේවාවක්, ප්‍රායෝගික ජනතා සේවාවක් ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් මම විශේෂ ස්තුතියක් කරනවා අපේ අතිගරු ජනාධිපතිතුමාට, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම අපේ ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාට. විශේෂයෙන්ම අද වෙන විට නිවාස අමාත්‍යංශය වෙත ඉතාමත්ම විශිෂ්ටාකාරයට අපිට අරමුදල් වෙන් කරලා තිබෙනවා. පහුගිය වසරේ අපිට වෙන් කරා ₹1,07,532 ₹175,320. මම සතුටෙන් කියන්නට කැමති මේ වසරේ අපේ නිවාස වැඩසටහනට 60%කට ආසන්න මුදලක වැඩි කිරීමක් කරලා මේ රටේ නිවාස ප්‍රශ්නේ විසඳන්නට ₹1,012,000 ₹1,20,000 අපේ යහපාලන රජයේ ගරු මුදල් අමාත්‍යතුමා, අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ආශිර්වාදයේ පරිදි අපේ අමාත්‍යංශය වෙත වෙන් කරලා තිබෙනවා කියන එක මම බොහොම ආඩම්බරෙන් මතක් කරනවා. ඒ වගේම මම මතක් කරන්නට කැමති විශේෂයෙන්ම 2015 වසරේ අපේ අමාත්‍යංශයට වෙන් කරපු අරමුදල් වලින් අපි 99%ක් මූල්‍ය ප්‍රගතිය ලබලා තිබෙනවා. 2016 වසරේ අපේ අමාත්‍යංශයට වෙන් කරපු අරමුදල් වලින් අපි 99%ක මූල්‍ය ප්‍රගතියක් ලබා ගත්තා. ඒ වගේම 2017 මේ වසරේ අද දවස වන විට අපි 93%ක මූල්‍ය ප්‍රගතියක් ලබාගෙන අපේ ඒකායන අරමුණ පරමාර්ථය වන්නේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට 100%ක මූල්‍ය ප්‍රගතියක් ලබාගෙන මහා භාණ්ඩාගාරය ගරු මුදල් අමාත්‍යතුමා අප වෙත ලබා දුන්නු එක තඹ සතයක්වත් ආපහු මහා භාණ්ඩාගාරයට නොයවා මේ රටේ ජනතාව අප කෙරෙහි ඒ තබපු ඒ පරම පවිත්‍ර විශ්වාසය ඒ ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන්නු ජනවරම අපේ පණටත් වැඩිය සුරකිමින් හෘද සාක්ෂියට එකඟව ඒ අරමුදල් පොදු ජනතාව වෙනුවෙන් කැප කරන්නට අපි රජයක් හැටියට කැප වී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් නැවතත් වරක් 2018 වසරේ මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා නිවාස සංවර්ධනය උදෙසා 60%ක මුදල් වැඩිවීමක් ලබා දුන්නු අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර ගරු මුදල් ඇමතිතුමාටත් මගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් විශේෂයෙන්ම මේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී මගේ හැම වැඩසටහනකටම අප්‍රතිහත ධෛර්යයෙන් ඒ දිරිය ශක්තිය කැපවීම ලබා දෙන අපේ ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාටත් මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමින් ඒ වගේම අපේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමිය ප්‍රමුඛ අමාත්‍යංශයේ උස් පහත් භේදයකින් තොරව ඉහළ සිට පහළ දක්වා පහළ සිට ඉහළ දක්වා සියලුම නිලධාරීන්ට මගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මගේ අමාත්‍යංශයට සම්බන්ධ නිවාස සංවර්ධන අධිකාරියට අමතරව සියලුම ආයතන නියෝජනය කරමින් ඉහළ සිට පහළ දක්වා පහළ සිට ඉහළ දක්වා අපේ නිවාස කරන වැඩසටහනට නිවාස සංවර්ධන වැඩසටහනට මේ රටේ ජාතික ඉදිකිරීම් ක්‍රියාවලියට අපට ධෛර්යයේ ශක්තිය එකතු කරන සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් අපේ ඒකායන අරමුණ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා 2000 බලාපොරොත්තු වුණු සැමට සෙවන ප්‍රතිපත්තිය 2025 සැමට සෙවන ලබා දීමයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මගේ කරුණු ඉදිරිපත් කිරීමට කාලය ලබා දුන්නු ගරු නියෝජ්‍ය කතානායකතුමා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලයටත් මගේ තුති පුදමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න අනාගතයක් පතමින් මම නිහඬ වෙනවා. දැන් මම ලෑස්ති ගජදීර මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
ඉතා හොඳයි. අද වශයෙන්ම දැන් මේ මාතර දිස්ත්‍රික්කයේ වගේ තැන්වල ඒ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී
දැන් කාලය නම් අවසන් වෙලා තියෙනවා. ඔබතුමා මේ දැන් හවසත් ඔබතුමාට කතා කරන්න
අවස්ථාවක්
කරන්න පුළුවන් නැත්නම් දිවාහාරයට කොහොමද ඔබතුමා දැන් විනාඩි 4ක් ප්‍රමාදයි.
අවසර දෙනවා.
ඩොක්ටර් සියමුල්
Thank you very much for the leader given the chances to me here. I want to express something according to estimate done by the World Health Organization. In Sri Lanka's expenditures on health, both public and private, was around 3.2% of the GDP, that means gross domestic product, or $89 per head in 2012. Life expectancy rising from around 60 in 1960 to 74 in 2012, according to the World Bank statistics. In Sri Lanka, the mortality rate for children under 5 has fallen from 98 per 1,000 live births to 9.6 per 1,000 births in 2013. These are the good health indicators. I want to thank present Health Minister Honorable Rajitha Senaratne. At the same time, I have to thank former Health Minister and present President, Excellency President Maithripala Sirisena for their valuable efforts given to the health sector in this country. The success of Sri Lanka health sector is largely due to effective public delivery system which provide both preventive and curative care at low cost. Government provides health care is free for all citizens and account for almost all preventive care and most inpatient treatment. However, the public health sector has inadequate capacity, limited access to specialty treatment, and inconsistent service standards. அதே நேரம் இந்த சுகாதார சேவைகளில் டாக்டர்கள் சந்திக்கும் பிரச்சனைகள் சில நான் இந்த இடத்தில் கூறி வைக்க விரும்புகின்றேன். எமது நாட்டில் டாக்டர்களுக்கான மேலதிக நேர கொடுப்பனவு 120 மணித்தியாலங்களாகத்தான் ஒரு மாதத்தில் இங்கு காணப்படுகின்றது. ஆனால் அது நானும் ஒரு டாக்டராக சேவை செய்திருந்தேன். அந்த விடயத்தை பார்க்கும் பொழுது எமது பல டாக்டர்கள் 240 மணித்தியாலங்களுக்கு மேலாக சில சமயங்களில் சேவை செய்ய வேண்டியவர்களாக இருக்கின்றார்கள். ஒரு மாதத்தில் டிரைவர், அதாவது ஆம்புலன்ஸ் டிரைவர்ஸை எடுத்துக்கொண்டால் நாங்கள் 240 மணித்தியாலங்கள் அவர்களுக்காக ஏற்றுக்கொள்கின்றோம். ஆனால் டாக்டர்களுக்கு அதை மட்டுப்படுத்துவதால் அவர்களது சேவை நோயாளர்களுக்கு சரியான முறையில் போய் சேருகின்றதா என்ற ஒரு பிரச்சனை இங்கு உள்ளது. ஒரு டாக்டர் இரவு முழுக்க சேவை செய்திருந்தாலும் அவருக்கான மேலதிக கொடுப்பனவு 4 மணித்தியாலங்கள் மட்டுமே. நாம் எமது சுகாதார சேவையை ஒரு பூர்ணமயப்படுத்தப்பட்ட கணனிமயப்படுத்தப்பட்டதாக மாற்றும் பொழுது இதில் நடைபெறும் தவறான விடயங்களை சரி செய்து கொள்ளலாம். அதே நேரம் இந்த சுகாதார சேவைகளுக்காக இந்த டாக்டர்களுக்கு நாங்கள் வழங்கும் கொடுப்பனவுகள் போதுமானதா என்பது ஒரு கேள்விக்குறியே. பல விடயங்களில் இந்த சுகாதாரத்துறையை நாங்கள் பாராட்ட வேண்டிய தேவை இருக்கின்ற பொழுதிலும் எமது மாவட்டங்களை பொறுத்தளவை வரையில் பல பிரச்சனைகளும் எமக்கு இருந்து கொண்டுதான் இருக்கின்றன. முல்லைத்தீவு மாவட்டம் சந்தித்து வரும் சவால்கள், இங்கு 24 வைத்தியசாலைகள் ஒரு டாக்டர் கூட இல்லாது செயல்பட்டு வருகிறது. ஒரு நிரந்தர டாக்டர் கூட இல்லாது செயல்பட்டு வருகிறது. அந்த 24 வைத்தியசாலைகளில் அதிகமானவை டிவிஷனல் ஹாஸ்பிட்டல்ஸாக காணப்படுகின்றன. மேலும் பல வைத்தியசாலைகள் தனியே ஒரு டாக்டருடன் இயங்கி வருகின்றது. எனவே இந்த விடயம் எதனால் ஏற்படுகிறது என்பதை சுகாதார அமைச்சர் ஆராய்ந்து பார்க்க வேண்டும் என நான் கேட்டுக்கொள்கின்றேன். அதாவது இந்த போஸ்ட் இன்டர்ன் வேகன்சி, அந்த போஸ்ட் இன்டர்ன் வேகன்சியில் இந்த வைத்தியசாலைகளை ஏன் இணைத்து கொள்ளவில்லை? இந்த வைத்தியசாலைகளில் டாக்டர்கள் இல்லை என்ற விவரம் மாவட்டத்திலிருந்து பிரதி மாகாண சுகாதார பணிப்பாளராலையோ அல்லது வட மாகாண சுகாதார அமைச்சராலையோ அனுப்பப்படுகின்றது. ஆனால் இந்த வைத்தியசாலைகளுக்கான வெற்றிடங்கள் காட்டப்படுவதில்லை. போஸ்ட் இன்டர்ன் லிஸ்டில் இந்த வைத்தியர்களுக்கான வெற்றிடம் காட்டப்படுவதில்லை என்பதுதான் குறைபாடு. இந்த விடயத்தில் இதில் தவறு விடுபவர்கள் சுகாதார அமைச்சின் உயர் அதிகாரிகளா அல்லது அவர்களுடன் சேர்ந்து செயல்படும் எமது ஜிஎம்ஓஏ கவர்மெண்ட் மெடிக்கல் அசோசியேஷனா என்பது நான் அறியேன். இருப்பினும் இந்த விடயத்தை இங்கு சுட்டிக்காட்டுவதன் மூலம் இந்த விடயம் இவ்வருடத்திலேயே சீர் செய்யப்பட வேண்டும். டாக்டர்கள் தெரிவு செய்து செல்லாமல் இருப்பது ஒரு விடயம், ஆனால் எமது வெற்றிட பட்டியலில் இந்த வைத்தியசாலைகளை சுட்டி காட்டாதது மிகவும் தவறான ஒரு விடயமாக தான் இருக்கும் என்று நினைக்கின்றேன். எனவே இதை சீர் செய்ய சுகாதார அமைச்சு உடன் நடவடிக்கை எடுக்க வேண்டும். வடமாகாணத்தில் உள்ள டாக்டர்களுக்கான வெற்றிடம் காடபொசிஷனில் 723. அவற்றில் 723 காடபொசிஷனில் இருக்கின்ற பொழுது 517 டாக்டர்கள் மட்டுமே அங்கு கடமையில் உள்ளனர். எனவே அங்கு வேகன்சியாக காட்டப்படுவது 206. அதே சமயம் இந்த பல வருடங்களின் முன், நான் நினைக்கிறேன் 5-6 வருடங்களின் முன், ஒவ்வொரு பிரதிமாகாண சுகாதார சேவைகள் பணிமனைக்கும் என எம்ஓஆர்டிஹெச்எஸ் என்ற ஒரு காடருக்கு என்ற அடிப்படையில் பல டாக்டர்களை நியமிப்பது வழக்கம். எனவே அதை வைத்துக்கொண்டு அந்த பிரதிமாகாண சுகாதார சேவைகள் பணிப்பாளர் எந்தெந்த வைத்தியசாலைக்கு டாக்டர் தேவையோ அந்த இடத்துக்கு அனுப்பக்கூடிய ஒரு சந்தர்ப்பம் இருந்தது. அப்படியாக அனுப்பப்படும் பொழுது இந்த பற்றாக்குறையாக ஒரு வைத்தியர் கூட இல்லாது இயங்கும் 24 வைத்தியசாலைகளுக்கு நாங்கள் டாக்டர்களை அனுப்பக்கூடியதாக இருக்கும். ஆனால் இங்கு நடைபெறுவது என்ன, அவர்களை இணைக்கின்றார்கள் எம்ஓஜிஹெச் என்ற அதாவது டிஸ்ட்ரிக்ட் ஜெனரல் ஹாஸ்பிட்டல் என்ற ரீதியில் இணைக்கின்றார்கள். ஒரு வைத்தியசாலைக்கு எம்ஓடிஜிஹெச்எஸ் என்று டிஜிஎஸ் ஜெனரல் ஹாஸ்பிட்டல் என இணைக்கும் பொழுது அவர்கள் மறுக்கிறார்கள், அதாவது தூர இடத்தில் உள்ள வைத்தியசாலைகளுக்கு சேவை செய்ய மறுக்கிறார்கள். ஆனால் தேவைக்கு அதிகமாக அந்த வைத்தியசாலையில் டாக்டர்கள் இருந்து கொண்டிருக்கிறார்கள். எனவே இங்கு ஒரு சின்ன விடயம்தான் வித்தியாசம். நீங்கள் அந்த டாக்டர்களை ஒன்றில் வேகன்சி லிஸ்டில் எம்ஓஆர்டிஹெச்எஸ் என போடப்பட வேண்டும் தேவைக்கு பயன்படுத்தக்கூடிய விதத்தில், அல்லது அந்த வேகன்சி லிஸ்டில் அந்த வெற்றிடம் உள்ள வைத்தியசாலைகள் குறிப்பிட்டு காட்டப்பட வேண்டும். இது இரண்டும் வடமாகாணத்தில் செயல்படுத்தப்படாது இருப்பதை இந்த இடத்தில் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இதற்கான விஷயத்தை நான் நினைக்கின்றேன் நமது டிஜிஹெச்எஸ் உடனடியாக எடுக்க வேண்டும் என்பதுதான் என்னுடைய வேண்டுகோள். அதேபோல் இந்த கன்சல்டன்ட் சர்வீசஸ் மிகவும் குழப்பமான ஒரு நிலையில் வடபகுதியில் காணப்படுகின்றது. 119 காட வேகன்சி இருக்கின்ற பொழுது 80 பேர் மட்டுமே சேவையில் இருக்கின்றார்கள். இந்த 80 பேரில் கூட அதிகப்படியாக இருப்பது சீனியர் ரிஜிஸ்டார் என்ற அடிப்படையில் அனுமதிக்கப்படுபவர்கள். இந்த சீனியர் ரிஜிஸ்டார் எனப்படுபவர்கள் அங்கு வந்து சிறிது காலம் வேலை செய்தவுடன் அவர்கள் மேற்படிப்புக்காக வெளிநாடுகளுக்கு செல்ல வேண்டியவர்கள். எனவே வடமாகாணம் ஒரு வெற்றிடத்தில் ஒரு பயிற்சி டாக்டர்களை அனுப்பும் ஒரு பயிற்சி களமாக பாவிக்கப்படுகிறதா என்பதுதான் என்னுடைய கேள்வி. அதே சமயம் அரசியல் ரீதியில் சில வைத்தியசாலைகள் அதிகப்படியான வைத்திய நிபுணர்களை உள்வாங்கியிருப்பதை காணக்கூடியதாக இருக்கும். மன்னார் வைத்தியசாலை மன்னார் டிஸ்ட்ரிக்ட் ஜெனரல் ஹாஸ்பிட்டலில் ஒரு சத்திர சிகிச்சை நிபுணரும் ஒரு குழந்தை வைத்திய நிபுணரும் எந்த ஒரு அனஸ்தெட்டிசம் அற்ற நிலையில் இன்று செயல்பட்டு வருகிறார்கள். விஓஜியாக ஒரு சீனியர் ரிஜிஸ்ட்ரார் மட்டும் அங்கு இருக்கின்றார். எனவே இந்த கன்சல்டன்ட் சர்வீசஸ் என்பது மிகவும் ஒரு பாதிக்கப்பட்ட இடத்தில் மன்னார் வைத்தியசாலை இருந்து வருகின்றது. அதே சமயம் பாருங்கள், இந்த அஸ்ட்ரப் வைத்தியசாலை என்பது அம்பாறை மாவட்டத்தில் உள்ளது. அதில் 6 குழந்தை வைத்திய நிபுணர்கள் உள்ளனர். இந்த அரசியல் ரீதியான பாகுபாடான விடயங்களால் இந்த சுகாதார சேவைகள் பாதிப்படையக்கூடாது. எனவே இந்த விடயத்தில் நமது சுகாதார அமைச்சர் முக்கிய கவனம் எடுப்பார் என நான் கருதுகிறேன். அதேபோல்தான் தாதிய உத்தியோகத்தர்களின் வெற்றிடம், நமது காட வேகன்சி வடமாகாணத்துக்கு 826 இருக்கின்ற பொழுது 698 பேர் மட்டும்தான் சேவையில் உள்ளனர். அதிலே 128 பேர் வேக்கண்டாக இருக்கின்றார்கள், அதாவது வெற்றிடமாக உள்ளது. அந்த வெற்றிடமாக உள்ள நிலையிலும் கூட 120 பேரை மாற்றங்களுக்காக விடுவிக்க வேண்டிய நிலையில் வடமாகாணம் இருக்கின்றது. இன்று அனுமதிக்கப்பட்ட 110 தாதிய உத்தியோகத்தர்கள் வடமாகாணத்துக்காக வந்து சேர்ந்திருக்கிறார்கள். அதற்கு நாங்கள் நிச்சயமாக சுகாதார அமைச்சருக்கு நன்றி சொல்ல வேண்டும். அதில் முக்கியமான விடயம் என்னவென்றால் அந்த 110 ஒருவர் மட்டும்தான் தமிழ் தெரிந்தவராக இருக்கின்றார். எனவே இந்த தாதிய சேவையை சரியான முறையில் கொண்டு செல்வதற்கு ஒரு மொழி மூலம் முக்கியமானதாக இருக்க வேண்டும் என நான் நினைக்கின்றேன். அந்த விடயத்தில் ஒரு பாரிய வெற்றிடம் காணப்படுகின்றது. அதற்கான காரணம் என்னவெனில், இந்த தாதிய உத்தியோகத்தர்களை உள்வாங்குவதற்காக வழங்கப்படும் கிரைட்டீரியா, அதில் காணப்படுவது அட்வான்ஸ் லெவலில் 3 பாடங்களில் சாதாரண சித்தியும் ஆங்கிலத்தில் கிரெடிட் குறைந்தபட்சம் ஓ லெவலிலும் இருக்க வேண்டும் என ஒரு விடயம் இருக்கின்றது. இங்கு உள்ள விடயம் என்னவென்றால், ஆங்கிலத்தில் அதாவது இதே மூன்று பாட பாஸுடன்
ஐ திங்க் யூ ஹாவ் அனதர் சிக்ஸ் மோர் மினிட்ஸ் பட் வி ஹேவ் ஸ்டாப் ஃபார் லன்ச் ஆல்ரெடி ஒன் மினிட் பாஸ் பை யூ வாண்ட் டு கண்டினியூ ஆஃப்டர் 1 o'clock யூ ஃபினிஷ் நவ் கண்டினியூ ஆஃப்டர் லன்ச்
எஸ் ஓ இஃப் யூ கிவ் ஐ கேன் ஃபினிஷ்
இட் நோ வி காண்ட் ஆக்சுவலி லன்ச் டைம் யூ ஹேவ் டு ஸ்டாப் வி டு ஓகே ரைட் பார்லிமேந்துவ காரக சபாவஸ்தாவ திவார சமா பசோர் எக்கதாக் வாத்திட்டு